අදාපි මජ්ඣිම නිකායේ මූලපඤ්ඤාසකේන ඉතා වැදගත් සූත්‍රයක් මහා සීනා සූත්‍රය. ඒකෙන් කොටසක් විතරයි කරන්නේ. ඒ මහා සීනා සූත්‍රය බොහොම දිගයි. දීගිනිකා සූත්‍රයක් වගේ දිගයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලාන් සාරිපුත්ත තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් තියෙනවා දහයක් තියෙනවා යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ යම් බලයකින් සමන්විත තථාගතයන් වහන්සේ ආසභං ථානං පටිජානාති ආසභං ථානං පටිජානාති ඊතාම උත්තම නැත ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරනවද පිළින කරනවද ඒ කියන්නේ තමන් ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණනවා කියලා ප්‍රකාශ කරනවද පරිසාසු සීහනාදං නදති පිරිස්මද සිංහනාද කරනවද බ්‍රහ්මචක්කං පවත්තති අති උතුම් වූ බ්‍රහ්මචක්‍රය පවත්වනවද ඒ කියන්නේ තථාගතයන් වහන්සේ තථාගත බල 10කට පැමිණලා තමයි මේ ආසභං ඨාණං පටිජානාති කියලා කියන්නේ මේ තමන් උතුම්ම තැනට පැමිණියා කියලා දැනගන්නේ මේ ආසභං කියන එක අපේ විස්තර වෙනවා ගවයෝ 100කට අග්‍රණං ශ්‍රේෂ්ඨණ කියන්නේ නායකෙක් නම් අන්නේ ගවයාට කියන්නේ උසභ කියලා ගවයෝ 1000කට විතර නායකෙක් නම් කියනවලු වසභ කියලා සියලුම ගව ගණයාට නායක නම් කියනවලු නිසභ කියලා මේ නිසභ කියන ස්ථානයට පැමිණනවා කියන එක තමයි ආසභ කියලා කියලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධයෙන් සියලු දෙවියන්ගේ, මිනිස්යන්ගේ, බ්‍රාහ්මයන්ගේ ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණනවා කියන එක තමයි ආසභ කියලා කියන්නේ. ආසභං ථානං පටිජානාති. ආසභ කියලා කියන්නේ මොකද්ද කියනවනම් නිසභ කියන ගවයා අජානීය ගවේ. අජානීය කියලා කියන්නේ ළඟට අකුණක් ගැහුවත් හෙලවෙන්නේ නැහැලු. චුට්ටක්වත් බය වෙන්නේ නැහැලු. අනේ ඒ වගේ විශේෂ කෙනෙකුට තමයි මේ නම දෙනවා කියලා කියන්නේ. දැන් අපි හිතන විදිහ මේ සාමාන්‍ය ගවය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොකද ගව පාලනය බොහොම ඉහළින් තිබ්බ සමයක මේ ගවයෝ ගැන හොඳට අත්දැකීම් ලැබලා අධ්‍යයනය කරලා මේ කියපු දෙයක් තමයි මේ තියෙන්නේ. නැත්නම් අපි හිතන්නේ මේ දැනට අපි දකින්න හම්බ වෙන ගවයෝ ගැනයි මේ කියන්නේ කියලා. එහෙම දෙයක් නෙමෙයි ඇත්තටම මේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ විශේෂ ගව නායකෙක් එහෙම නැත්නම් ඔය උසභ වසභ කියන ඒ ගවයෝ මේ කකුල් හතර පොළොවට තියලා නැවතුණාම එයාට කැමති නම් විතරලු වැඩි තියලා අයින් වෙන්නේ කිසිම දෙයකට බය නැහැලු මනාකොට පොළොවේ පිහිටියා කියන එක තමයි මෙතන මේ ආසභං ඨාණං පටිජානාති කියලා කියන්නේ මොකද මේ බුදුරජාණන් වහන්සේ යම්කිසි පොළොවක ඒ පොළොව යට කරගෙන හෙලවෙන්නේ නැතුව හිටියානම් අන්නේ පොළවට කියනවා මේ අට පිරිසකින් සදිච්ච පොළොවක් කියලා. ඒ කියන්නේ අට පිරිස කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේ හතර පිරිසකුත්, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ හතර පිරිසකුත්. එක්කව වෙලා ඉන්න අට පිරිසක්. ඒ අට පිරිස කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න ක්ෂත්‍රීය පිරිස. ඒ කියන්නේ රජ පිරිස. බ්‍රාහ්මණ පිරිස. රජ පිරිස කියලා කියන්නේ නිකන් වචනකින් කිව්වහම මේ වඩා ගොඩක් හිතලා බලන්න ශ්‍රේෂ්ඨ උප්පත්තියක් සහිත ඒ කියන්නේ මෞපිය පරම්පරාවලින් උසස් පරම්පරාවලින් පැවතෙන මහා ධනස්කන්ධයක් තියෙන උසස් ශිල්ප හදාරලා තියෙන දක්ෂ ලෙස ඒ ශිල්පයන්හි නිපුණ ඊට අමතරව හැම දෙයකින්ම මේ සමාජයේ උසස් කියන දේවල් වලින් සමන්විත විශේෂ දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ මේ පුද්ගලයා බොහොම ධනවතෙක් කියලා කියනවා. ඒ වුණා ධනය තිබ්බට බලය කියන එක වෙන එකක්. ගොඩක් පුද්ගලයන්ට ධනය ලැබුණාට පස්සේ හිතනවා බලයක් තිබුණා නම් හොඳයි කියලා. ඉතින් ඒක ගන්න බොහොම මාන්සි වෙනවා. මේ ක්ෂත්‍රීය පිරිස කියලා කියන්නේ සම්පූර්ණ බලය තියෙන පිරිස. දැන් කොටින්ම එක උදාහරණයක් තමයි කොසල් රජුරුවයි බිම්බිසාර රජුරුවයි දෙදෙනම සුහුරුබඩ කියලා කියන්නේ අපි කියන්නේ බිම්බිසාර රජුරුවන්ගේ නැගණිය කොසල් රජුරුවන්ගේ මෙහෙසියක්, කොසල් රජුරුවන්ගේ නැගණිය බිම්බිසාර රජුරුවන්ගේ මෙහෙසියක්. ඒ හින්දා ඒගොල්ලන්ට ලොකු නෑකමක් තියෙනවා. දෙපැත්තකින් නෑ වෙලා තියෙනවා. ඉතින් බිම්බිසාර රජුරුවන්ගේ රටේ ඉන්නවලු ශ්‍රේෂ්ඨ සිටුවරු 5 දෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨ සිටුවරු 5 දෙනා කියලා කියන්නේ අමිත භෝගී කියලා කියන්නේ තමන්ට තියෙන ප්‍රමාණය ගණන් කරන්න දන්නේ නැති, කියන්නේ ගණන් කරන්න බැරි 5 දෙනෙක් ඉන්නවා. එනකොට කොසල් රටේ එහෙම කිසිම කෙනෙක් නැහැ. 40 කෝටි 80 කෝටි තියෙන කට්ටිය ඉන්නවා මිසක් ගණන් කරන්න බැරි තරම් වස්තු තියෙනවා කියලා කෙනෙක් නැහැ. දවසක් කොසල් රජුරන්ට හිතනවා මේ එක සිටුවරේ කිල්ලගෙන එන්න ඕනේ කියලා. කිල්ලා බිම්බිසාර රජුරන්ට කියනවා ඉල්ල කතා කර කර ඉන්නවා. කතා කර කර ඉන්නකොට බිම්බිසාර රජුරහන මොකටද ආවේ කියලා. මොකද රාජ්‍යයක ඉඳලා තව රාජ්‍යයක රජ කෙනෙක් එන්නේ නිකම්ම නෙමෙයි. කියනවා මේ ඔබගේ රටේ නම් අමිත භෝගී සිටුවරු 5 දෙනෙක් ඉන්නවා. මෙන්ඩක, ජටිල, ජෝතිය, කාකවාලිය, සහපුන්නක යනුවෙන් 5 දෙනෙක් ඉන්නවා. මගේ රටේ එක්කෙනෙක්වත් නැහැ. මම එක්කෙනෙක් ඉල්ලගෙන යන්න ආවේ. මේ එක සිටුවරේකට ලක්ෂ ගණන් දාසයෝ ඉන්නවා. ලක්ෂ ගණන් ගවයෝ ඉන්නවා. මේ ඥාතීන් දහස් ගණන් ඉන්නවා. බිම්බිසාර රජුරෝ කියනවා මේ සිටුවරේක හොලවන්න බෑ. මොකද හොලවනවා කියන්නේ මේ රටේ පළාතක් හොලවනවා කියන එකයි. ඉතින් මේ කොසල් රජුරෝ කියනවා මේ ඒ දුන්න නැත්තම් ඉතින් මම යන්නෙත් නැහැ මං ඉන්නවා කියලා. දුන්න නැත්තම් මම යන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා එහෙනම් මෙන්ඩක සිටුට මෙන්ඩක සිටු කියන ඒ මහා සිටුවරයාට මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක් ඉන්නවා. කවුද? මෙන්ඩක සිටුයි ඒ සිටුතුමාගේ චන්ද්‍රා කියන දේවියයි සිටුතුමාගේ පුතා කියන ධනංජය සිටුවරයයි ඒ ධනංජය සිටුගේ බිරිඳ සුමනා දේවියයි ඒ හැමෝගෙම 16ක් ඉන්න. ඒ 16 කියන ඒ 5 දෙනා තමයි මහා පුණ්‍යවන්තයෝ. විශාඛාවගේ තාත්තා තමයි ධනංජය කියලා කියන්නේ. ඉතින් විශාඛාවත් මේ මහා පුණ්‍යවන්තයෙක් හැටියට ගණන් ගන්න නැහැ එතන. ඉතින් හිතා ගන්න පුළුවන් නේ අනික් කට්ටිය ගැන. ඒ කියන්නේ විශාඛාව මහා පුණ්‍යවන්තයෙක් හැටියට ගණන් ගන්න නැහැ. ඊට වැඩිය විශේෂ වරප්‍රසාදලත් පින් ඵල දීපු 5 දෙනෙක් ඉන්නවා ඒ පවුලේ. ධනංජය සිටුව දෙන්නම් කියලා කියනවා. ඒ කියන්නේ මහ සිටුවරයා නෙමෙයි ධනංජය සිටුව දෙන්නම් කියලා කියනවා. ඉතින් ධනංජය සිටු හොලවනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ වුණාට ධනංජය සිටු කියනවා කොච්චර ධනෙ තිබ්බත් රජුට යටතේ ඉන්න ඕනේ. රජුගේ යටතේ ඉන්න ඕනේ. රජුගේ යටතේ ඉන්න ඕන රජු කියනවනම් යන්න ඕනේ. ඉතින් රජු ඉල්ලනවා යන්න කියලා. බිම්බිසාර රජු ඉල්ලීමක් කරනවා යන්න කියලා. ඉල්ලීමක් කරනවා කියන්නේ ඉතින් අනක්ම තමයි. අන්න එහෙම විශේෂ පුණ්‍යවන්තය. ඒ කියන්නේ ධනංජය සිටුගේ තියෙන විශේෂ පින තමයි දහසකින් බැඳි පියල්ලක් අරගෙන. ඒ කියන්නේ එක මල්ලකට කාවණු 1000ක් දාලා පඩි දෙන්න ගත්තොත් 16 ලක්ෂ ගානකට පඩි දුන්නත් ඒකේ එක කාසියක්වත් අඩු වෙන්නේ නැහැ. නොනිමෙන පියල්ලක් තියෙනවා. එයාගේ ඒ වගේ විශේෂ පින් තියෙනවා ඒගොල්ලන්ට. ඉවරෙන් නැති පින්. කියන්නේ ඒ හිඳ ගණන් කරන්න බෑ තියෙන ධනෙ. කියන්නේ කරන්න පුළුවන් හරිය ගණන් කරන්න බෑ. ඒගොල්ලෝ මොකක් හරි එක මල්ලක් ගත්තාම සල්ලි දහසින් බදී පියල්ලක් අරගෙන වියදම් කරන්න ගත්තාම ඒක ඉවරෙන්නේ නැහැ. ඒ හිඳ තියෙන ධනෙ ගණන් කරන්න බෑ. එහෙම වුණත් මේ ක්ෂත්‍රීය පිරිස යටතේ ඉන්නවා. ඒ සිටුවරුන්ටත් වෙනම හමුදාව ඉන්නවා. වෙනමම සේවකයෝ වෙනමම නගර වෙනමම ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශය පාලනය වෙන සිටුවරගේ යටතේ. ඒ වුණාට ක්ෂත්‍රියෝ යටතේ ඉන්නවනේ. ඒතකොට හිතන්න මේ ක්ෂත්‍රියෝ කියන්නේ කවුද? මේ ක්ෂත්‍රීය පිරිස කියලා කියන්නේ හැම දෙයකින්ම ඉහළ තැනට පැමිණි බලය තියෙන සාහසික හිතුනොත් ඒ දේ කරනවා. සාහසිකයි. ඉන්දා මේ ලේසියෙන් කෙනෙක් බය නැතුව ක්ෂත්‍රිය පිරිසක් මැදට යන්නේ නැහැ. මොකද ඇඟේ කැයිල් නැති වුණත් එන්න වෙනවා කියන්නේ. එක් අතපය කපලා දාලා එවන වෙලාවලුත් තියෙනවා. එහෙම නැත්නම් එතන කැලී කරන වෙලාවලුත් තියෙනවා. කවුරුත් ඒගොල්ලන් නඩු කියන්නේ නැහැ. ඒ තරම් බලයක් තියෙනවා. දැන් අපි රටේ පවතින නායකයොත් එක බලනකොට ක්ෂත්‍රිය පිරිස ගොඩක් බලවත්. මොකද සම්පූර්ණ රට අයිති පුද්ගලයෝනේ. දැන් අපි නායකයෝ කියන්නේ නියෝජිතයන්ට. ඒගොල්ලන්ට විරුද්ධ ඕන දෙයක් ක්‍රියා කරන්න පුළුවන් අමාරුවෙන් හරි. රජවරුන්ට විරුද්ධව අමාරුවෙන් ක්‍රියා කරන්න බෑ. ඉතින් අන්නේ වගේ මේ ක්ෂත්‍රිය පිරිස අවබෝධ කරගන්න. අන්නේ ක්ෂත්‍රිය පිරිස. ඊට පස්සේ තමයි බමුණු පිරිස. බමුණු පිරිස කියලා කියන්නේ අද රටේ අපිට සමාන පිරිසක් ඉන්නවනම් විද්‍යාඥ පිරිස තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ සියලුම විද්‍යාවලි කෙලවරට ගිය පිරිසක් තමයි බමුණු පිරිස කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපේ රටේ නම් තියෙන්නේ අපේ ලෝකයේ තියෙන්නේ එක ශිල්පයකින් කෙලවරකට යනවා කියලා. ඒ කියන්නේ දැන් අපි විද්‍යාව හැදෑරුවත් ඒ විද්‍යාවේ එක අංශයකින් විතරයි ඉහළට යන්න පුළුවන්. ආචාර්යවරයෙක් වෙන්න පුළුවන් එක අංශයකින් විතරයි. ඒ වුණාට ඒ දවස්වල හිටපු මිනිස්සුන්ට තියෙන බුද්ධිය හින්දා ඒ තමන්ගේ දැරීමේ හැකියාව හින්දා ඒ කාලේ තිබ්බ සියලුම ශිල්ප ශාස්ත්‍ර කෙලවරට ගිය පුද්ගලයෝ ඉඳලා තියෙනවා. එහෙම දැන් අපි සාමාන්‍යයෙන් අපේ විද්‍යාඥයෙක් කිව්වොත් අපිට තේරෙනවා බ්‍රාහ්මණයෙක් වට අපි හිතන්නේ නැහැ හැම කෙනෙක් කියලා. මොකද අපිට මේ බ්‍රාහ්මණයෝ කියන මේ පිරිස අපිට හරියටම තේරෙන්නේ නැති වෙනවා. ඒ දවස්වල හිටපු විද්‍යාඥ පිරිසක් කියලා කියන්න පුළුවන්. ඒ දවස්වල තිබ්බ ශිල්ප වලින් දැන් එකක් තිබ්බත් රටේ මේ ලෝකේ ඉන්න හොඳ විද්‍යාඥෙක් වෙන්න පුළුවන් තරම් දියුණු ශිල්ප තිබිලා තියෙනවා. මේ මනුස්ස ලෝකේ දෙවෙනි පිරිස තමයි බ්‍රාහ්මණ පිරිස. තුන්වෙනි පිරිස තමයි ගෘහපති පිරිස කියන්නේ සිටු පිරිසට. ඒ කියන්නේ මේ අසමාන ධනයක් තියෙන බලයක් තියෙන උපකරණ හැම ගත්තාම ඉතින් කියනවනේ ඉතින් අර ඒ රජුරුවන්ගේ රජුරුවොත් එක්ක මේ කෝටි ගණනක් පිරිස ගියාම මාස ගණනක් කන්න දුණා කියනවනේ. ඉතින් රජුරුවන්ට හිතා ගන්නත් බැහැලු එච්චර කන්න දෙන්න පුළුවන්ද කියලා. ධනංජය සිටු. ඒ වගේ. ඒ ගෘහපති පිරිස ඊට අමතර ඒ ගෘහපති පිරිසේ ක්ෂත්‍රිය පිරිස අතර තියෙන වෙනස තමයි ක්ෂත්‍රිය පිරිස නිතරම බලය ගැන හිතනවා වැඩි. ඊට පස්සේ බලය ලැබුණට පස්සේ තමයි පංචකාමයේ සතුට වෙන්නේ. බ්‍රාහ්මණ පිරිස ඇවිල්ලා ඉගෙන ගන්නම හිතනවා වැඩි. ඉගෙනගෙන ඉවරලා තමයි අනිත් දේවල් ගැන හිතන්නේ. ඒ ගෘහපති පිරිස ඉක්මනට හම්බ කරලා ඉක්මනට පංචකාමයේ සතුටින් හිතන පිරිසක් කියලා කියලා තියෙනවා. ඒකයි වෙනස. ඊට අමතරව ශ්‍රමණ පිරිස. ශ්‍රමණයෝ කියලා කිව්වහම බොහොම ඉර්ධි තියෙන දැනුම තියෙන ලොකු බලයක් තියෙන පිරිසක්. මනුස්ස ලෝකේ ඉන්න මේ පිරිස් හතරයි. චතුම් මහරජික දිව්‍ය ලෝකේ පිරිසයි. සතරම රැද්දරු කියලා කියන්නේ ගොඩාක් බලය තියෙන දෙවියෝ. සාමාන්‍යයෙන් අපි මේ දේවාල වලට ගිහිල්ලා වඳින්නේ ඊට වඩා ගොඩක් බලය අඩු දෙවියන්ට. අපි මේ කතා කරන්නේ සතරවරම් රැද්දරු ගැන. චතුම් මහරජික පිරිස කියලා කිව්වහම ඒ රජුරුවන්ගේ ඇමතිව ඉන්නවා, මහා සේනාධිපතිවරු ඉන්නවා, පුත්තු ඉන්නවා, ඒ වගේ ගොඩක් බල පිරිස ඉන්නවා. ඒ චතුම් මහරජික පිරිසේ තරම දැනගන්න කියන්න පුළුවන් බිම්බිසාර රජුරු සෝවන්ලා ඉඳලා දැන් වෙසමුණි රජුරුවන්ගේ සේනාධිපති කෙනෙක් හැටියට තමයි දැන් ඉපදිලා ඉන්නේ. අපි යක්ෂයන්ට එච්චර තැනක් නැහැ අපේ හිතේ නේද? ඒ යක්ෂයන්ට අධිපති දෙවියු තමයි වෙසමුණි රජුරෝ කියන්නේ. යක්ෂ සේනාධිපති කෙනෙක් තමයි බිම්බිසාර රජුරෝ. දැන් ජනවසබ කියන නමින් තමයි හඳුන්වන්නේ. මහා බල තියෙන කෙනෙක්. දැන් ඔය ආලවක කියන යක්ෂත් විශේෂ යක්ෂෙක්. ඒ ආලවක දමනය කියලා විශේෂ මේක සංග්‍රහ වෙලා එන්නේ ඒකයි ත්‍රිපිටකේ. මොකද ආලවක කියන යක්ෂයාට තිබුණලු දුස්සායුධය කියලා ආයුධයක්. ඒ ආයුධෙන් රෙද්දක් ඒක දැම්මහම ඕන්නම් රටකට අවුරුදු 7ක් වැහි වස්සන් නැතුව ඉන්න පුළුවන්. ඔන්නම් ඒ යා කැමති දෙයක් එක වෙනවා විශාල ප්‍රදේශයකට. කියන්නේ සාමාන්‍ය ප්‍රදේශයකට නෙමෙයි රටකටම වගේ. ඒ වගේ වෙසමුණු රජුරන්ටත් විශේෂ ආයුධයක් තියෙනවා කියනවා. ඒ වගේ විශේෂ පුද්ගල පිරිස තමයි චතුම් මහරජික පිරිස. අපි මේ දැන් හිතන ওই දේවාලවල වඳින දෙවියෝ වැඩ කරන්නේ උන්වහන්සේලා යටතේ. මම මේ වර තේරෙන්න කියන්නේ මොකද නැත්තම් ඒ පිරිස කොහොමද කියලා අඳුරන්න බැරි වෙන හින්දා. අනෙක් පිරිස තමයි තෞස්සාවේසි පිරිස. තෞස්සාවේසි පිරිස කියලා කියන්නේ ශක්‍ර දෙවියොත් 33ක් පාලක අධිපති දෙවියොත් ඇතුළු තෞස්සාවේසි පිරිස. ගොඩක් පින් කරලා ගිහිලා ඉන්න පිරිස. ඊට අමතරව ඒ දිව්‍ය ලෝක 6ටම ඒ 6න් වැඩිම බලය පින් සැප තියෙන වසවර්ති පරිනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝකයේ ඉන්න මාර පිරිස. ඊට උඩින් ඉන්න බ්‍රහ්ම පිරිස. මේ බුදුරජාණන් වහන්සේ මේ ආසභං තානම් පටිජානාති කියලා කිව්වම මේ අට පිරිස උඩ ස්ථාවරව හිටගෙනලු කියන්නේ. මේ ස්ථානය ප්‍රතිඥා කරන්නේ මම උඩට ආවා කියලා කියන්නේ මේ අට පිරිස කියන එක පොළව කරලා ඊට උඩ හිටගත්ta කියන එක තමයි පැහැදිලි කරලා තියෙන විදිය. ඒකට කියනවා ආසභං තානම් පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවම සිංහනාදයක් කියලා තමයි කියන්නේ. බ්‍රහ්මචක්කම් පවත්තති කියලා කියන්නේ උතුම්ම චක්‍රය කියන ධර්ම චක්‍රය පවත්නවා කියන එක. මොකද චක්‍ර කියන ඒවා පාවිච්චි කරන්නේ ඒ පාවිච්චි කරන කෙනාගේ සිත අනුව අනික් සමදේම විනාශෙලා යන. විශේෂ චක්‍රය කියන එක දිගටම කපාගෙන කපාගෙන යන ආයුධයක්. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් චක්‍රය තමයි ධම්ම චක්‍රය කියන්නේ. ඒකට බ්‍රහ්ම චක්‍රය කියලාත් කියනවා. මොකද උතුම් හිඳ බ්‍රහ්ම කියන වචනේ ඇවිල්ලා තියෙන මේ ලෝකේ උසස් බව හඟවන්න. උසස් දෙයට තමයි බ්‍රහ්ම කියලා කියන්නේ. මේ බ්‍රහ්ම චක්‍රය පවත්නවා කියලා කියන්නේ මේ ධර්ම දේශනා කරනවා කියන එක. අන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානය ලැබෙන්න දස බලයක් තියෙනවා. තථාගත බල 10ක් තියෙනවලු. කතමානි දස මොන 10ද කියනවනම් ඉද සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. ඇතිවන දේවල් ඇතිවීමටත් ඇති නොවන දේවල් ඇති නොවීමටත් ඇත්ත ඇති හැටියෙන් තියෙන හේතුව යථා භූත හේතුව යථා භූතය බුදුරජාන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ සෝවාන් වහන්සේ කෙනෙක් කවදාවත් තමන්ගේ අම්මව මරන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක නොවිය යුතු දෙයක්මයි. ආර්ය උපවාද කරපු කෙනෙක් සමාවරම් නැතුව කවදාවත් ධානයකට එන්නේ නැහැ. මාර්ගඵලයකට එන්නේ නැහැ. ඒක වෙන්නම බෑ. එයා කොච්චර හොඳ සිල් රැක්කත් ආර්ය උපවාද කරලා තියෙනවා නම් එහෙම නැත්නම් අම්මව මරලා තියෙනවා නම් තාත්තා මරලා තියෙනවා නම් රහතන් වහන්සේ කෙනෙක් මරලා තියෙනවා නම් ඒ පුද්ගලයා මොනතරම් පිරිසුදු සීලයක පිහිටියත් ධානයක්වත් මාර්ගඵලයක්වත් ලබන්නේ නැහැ. අන්න ඒ වගේ වෙන දේවල් වීමට හේතුවත් නොවන දේවල් නොවීමට හේතුවත් ඇත්ත හැටියටම දන්නවලු බුදුරජාන් වහන්සේ. ඒක තථාගතයන් වහන්සේගේ විශේෂ තථාගත බලයක්. ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරොත් මේක වෙන්නේ නැහැ කියලා ඒක වෙන්නේම නැහැ. ඒකයි කිසිම පුද්ගලයෙකුට වෙනවා කියලා ඔප්පු කරන්න බැරි එකක් වෙනවා. අට පිරිසෙන් කිසිම කෙනෙකුට. ඒ කියන්නේ අපි වගේ ඥානයක් තියන අය නෙමෙයි. බ්‍රාහ්මණ වගේ විශේෂයෙන් ඉගෙනගත්ත පරතරට ඉගෙනගත්ත අය. එහෙම නැත්නම් රජවරු වගේ අය නෙමෙයි. දෙවියෝ බ්‍රාහ්මියෝ පවා මේ 이르දි බල මහා 이르දි බල තියෙන අනුන්ගේ සිත් බලන්න පුළුවන් බ්‍රාහ්මණයෙකුටවත් ඒක එහෙම නෙමෙයි කියලා කියන්න බෑ. දැන් බ්‍රාහ්මණය කොච්චර බලවත්ද කියනවනේ. දැන් බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක් රූප තියෙන. ඒ රූප තියෙන බ්‍රහ්ම ලෝක 16 පල්ලෙහා මට්ටමේ ලෝක තුනක් තියෙන. ඒ ලෝක තුනේ අධිපති බ්‍රාහ්මණයට තමයි කියන්නේ මහා බ්‍රාහ්මණය කියලා. ඒ මහා බ්‍රාහ්මණයට සක්කලවල් 1000ක මරණ උපදින සත්වෝ පේනවා කියලා කියනවා. කියන්නේ චුතුපපාස ඥානය සක්කලවල් 1000ක මරණ උපදින සත්වයෝ ඒ බ්‍රහ්ම ලෝකෙ මට්ටමට පල්ලෙහා මට්ටමින් තියෙන සක්කලවල් 1000 පේනවා කියලා. ඊට උඩ පේන්නේ නැහැ. හිතලා බලන්න කොච්චර බලයක් ඒ බ්‍රාහ්මණයට තියෙනවද? ඊට උඩ කට්ටියගෙන විශේෂයෙන් සඳහන් වෙලත් නැහැ. ඊට පස්සේ දැන් බුද්ධාවාසවල ඉන්න අනාගාමි වහන්සලා මහා රහතන් වහන්සලා ගේ බලය මෙපමණයි කියලා කියලා නැහැ. කොච්චර බලවත්ද? එහෙම කෙනෙකුටවත් ඇවිල්ලා මේ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන එකම එකක් අනිත් පැත්ත හරවන්න බෑ කියන කාරණේ සහිතව. මෙන්න මේ තානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති කියන පළවෙනි බලය තථාගත බලයක්. යම් බලයකට පැමිණි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානේ පිළින කරනවද ප්‍රතිඥා කරනවද ඒක කියලා තියෙන පාලියෙන් මෙහෙමයි යම් බලං ආගම්ම තථාගතෝ ආසභං තානම් පටිජානාති පරිසාසු සීහනාදං නදති පිරිසි සිංහාද පවත්තනවද බ්‍රහ්මචක්කම් පවත්තති මේ තමයි පළවෙනි බලය පුනච්ච පරං සාරිපුත්ත නැවත සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ථානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති නැවත සාරිපුත්ත තථාගතයන් වහන්සේ අතීත අනාගත වර්තමාන කියන කාල තුනටම ආයත් වූ කර්ම සමාදානවල ඒ කියන්නේ යම්කිසි කර්මයක් සමාදාන වීමෙන් කිරීමෙන් එහෙම නැත්නම් පිළිපැදීමෙන් ඒ පිළිපැදීම පිළිබඳව ඨානසෝ හේතුසෝ විපාකං ඒ කියන්නේ ඒ පිළිපැදීම ඇතිවීමට හේතු ඒ කර්ම සමාදේ ඇතිවීම තමයි ඨානසෝ කියන්නේ ඇතිවීමට හේතු තමයි හේතුසෝ කියන්නේ විපාකං කියලා කියන්නේ ඒ කර්මෙන් ලැබෙන විපාකේ හරියටම කියන්නේ දනෝ යථා භූතං පජානාති ඒ කියන්නේ මේ ලෝකේ ඕනම කර්මයක් කරන්න මොන හේතුද තියෙන්න ඕනේ කර්මය ඇති වෙන්නේ කොහමද ඒ කර්මය කරාම ලැබෙන විපාකය මොකද්ද කියලා මිනිස්සෙක් සම්බන්ධයෙන් කියන්න පුළුවන් තිරසනෙක් සම්බන්ධයෙන් කියන්න පුළුවන් නිරේපිදලා ඉන්න නිර්සත්වෙක් ගැන කියන්න පුළුවන් එහෙම නැත්නම් දෙවියෙක් මෙහෙම කරොත් මෙහෙමයි කියලා කියන්න පුළුවන් බ්‍රහ්මයෙක් මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා කියන්න පුළුවන් ඒ වගේ ඕනම සත්වයෙක් පිළිබඳව කියන්න පුළුවන් ඒ ඕනම සත්වයෙක්ගේ ඕනෑම කර්ම සමාදානයක් ගැන බුදුරජාන් වහන්සේ යථා භූතෙන් යන ඇත්ත ඇති හැටියට දන්න මෙන්න මේ බලය නිසා බුදුරජාන් වහන්සේ මේ පිරිස් අටමැද සිංහනාද පවත්වනවා ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණලා තියෙන බ්‍රහ්මචක්‍රය පවත්වනයි පිරිස් මැද නැවත කියනනම් තුන්වෙනි තථාගත බලය පුනච පරං සාරිපුත්ත තථාගතෝ සබ්බත්ථගාමිනී පටිපදං යථා භූතං පජානාති ඒ කියන්නේ සර්වත්ථගාමිනී පටිපදාව හරියටම දන්නවා ඒ කියන්නේ අපි ගිහිල්ලා ඇහුවොත් යම්කිසි දෙවියෙක් හරි ප්‍රේතයෙක් හරි යම්කිසි කෙනෙක් ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් ඇහුවොත් තථාගතයන් වහන්සේ මට මෙන්න මෙහෙම වෙන්න ඕනේ ඒකට මම මොකද කරන්න ඕනේ කියලා කිව්වොත් අනිවාර්යෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට හිටියොත් අනිවාර්යෙන්ම එතනට යනවා. අපි කිව්වොත් දැන් අපිට ඕනේ ශක්‍රයක් වෙන්න මේ සක්වලේ. එහෙනම් දැන් ශක්‍රයක් වෙන්න වෙන සක්වලක. දෙකක්නේ ක්‍රම දෙකක්. අපිට ඕන නම් මේ රටේ නායකයා වෙන්නම එන ජීවිතේදී මොකද කරන්න ඕන කියලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේට ඒක කියන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගෙන් පෙන්ලා ඇහුවොත් එම මේ ගව දෙනගේ කුසේ ඉපදෙන්න මොකද්ද මම කරන්න ඕන? මේ ගව දෙනගේම එකල එහෙම ඇහුවොත් කියන්න දන්නවා බුදුරජාණන් වහන්සේ. එතන සබ්බත්ත ගාමිනී පටිපද. එහෙම නැත්තම් නිරයට යන්නේ කොහොමද? ප්‍රේත වෙන්නේ කොහොමද? ප්‍රථම ඥානය ලැබෙන්නේ කොහොමද? දෙවන ඥානය ලැබෙන්නේ කොහොමද? ප්‍රථම ඥානය ලැබිලා දෙවන ඥානය ලැබෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඊට පස්සේ ඒ වගේ. එහෙම නැත්තම් චතුර්ථ ඥානය ලැබෙන්නේ කොහොමද? නැත්තම් පටවි වලින් චතුර්ථ ඥානය ලැබෙන්නේ කොහොමද? මොනවා කරොත්ද මට? එහෙම නැත්තම් ආපෝ වලින් කොහොමද? කියලා ඒ වෙනස් වෙනස් සබ්බත ගාමිනී පටිපද. එහෙම නැත්තම් ධ්‍යාන වලට සමවැදිලා මට සෝවාන් වෙන්න බැරි වෙනවා නම් එහෙම වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මට සෝවාන් වෙන්න පුළුවන් ඒ ධ්‍යාන වලට සමවැදින්න බෑ. එහෙම වෙන්නේ කොහොමද? يعني කවුරු හරි ඇවිල්ලා ඇව්වොත් ඒ හැමදේම කියන්න පුළුවන්. සබ්බත ගාමිනී පටිපදා. කියන්නේ සියලු තැන් වලට යන මාර්ගය ප්‍රතිපදාව දන්න. හරියටම. ඒක අපි හිතනටදී ගොඩාක් සංකීර්ණ. දැන් මේ කියවුවාම තේරෙනවා නම් ඒක මේ සල්පයයි කියලා හිතන්නේ. තව ගොඩාක් ඔය ගැන හිතන්න තියෙනවා. පුනච පරං සාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. නැවත සාරිපුත්ත තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකේ ඇත්ත ඇති හැටියටම දන්නේ. කොහොමද ඒ ධාතු පිළිබඳව දන්නවා කියලා කියන්නේ? දැන් මේ තථාගත බල කියන ඒවා බුදුරජාණන් වහන්සේට තියෙන තරම් වෙන කාටවත් නැහැ. අනික් අර ප්‍රමාණ වලින් තියෙන පුළුවන් බුදුරජාණන් වහන්සේ තමයි සර්ව සම්පූර්ණයෙන්ම මේ ටික දන්නේ. දැන් රහත් වෙලා ඉන්න රහතන් වහන්සේ කෙනෙකුට පවා නොදන්න දේවල් තියෙනවා. නොදන්න දේවල් කියන්නේ නිවන් දකින්න විදි සමහරලාට මම නිවන් දකින්නේ කොහොමද කියලා ඒ රහතන් වහන්සේ දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඒකට හොඳ උදාහරණයක් තමයි මහා පන්තක හාමුදුරුවෝ කියන්නේ චුල්ලපත හාමුදුරුවන්ගේ අයියා. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ අයියා. ඒත් මහරහතන් වහන්සේ කෙනෙක් වෙලත් අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් වෙලත් උන්වහන්සේට බැරි වුණා තමන්ගේ මල්ලිට එක ගාතාවක්වත් මතක හිටින විදිහක් කරන්න. එනකොට බුදුරජාන් වහන්සේ එක උදේ වරුවකදී ත්‍රිපිටක සද්ධර්මයම ඉගෙනුව එක්තරා ක්‍රමයකට. මොකද එදා ඒ ජීවක වේද මහත්තයාගේ ගෙදර තම දානේ තිබ්බේ. එදා දානේ බාර අරගත්තේ චුල්ලපන්තක හාමුදුරුව ඇරෙන් ඉතුරු හාමුදුරුවන්ට. බුදුරජාන් වහන්සේ දානේ බාර ගන්න විහාරේ භික්ෂුණී ඉන්නවා කියලා. ඊට පස්සේ මිනිහෙක් ඇව්වහම එතන 1000ක් මවල හිටියා. ඊට පස්සේ චුල්ලපන්තක හාමුදුරන්ට එන්න කියලා ඇව්වහම හැමෝම චුල්ලපන්ත මම චුල්ලපන්තක් කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියලා කියනවා එක පළවෙනිට හම්බවන හාමුදුරන්ගේ සිවුර අල්ලන්න. අල්ලලා එන්න කියන්නේ එතකොට එනවා කියලා. එතකොට ඒ සිවුර ඇල්ලුවාම ඒ දාහම නැති වෙලා එක්කෙනෙක් වෙලා එනවා. ආවට පස්සේ මේ මාස 4කින් එක ගාතාවක් පාඩම් කරන්න බැරි හාමුදුරුවන්ට බාර දෙනවා බුදුරජාන් වහන්සේ බණ කියන්නේ. අනුමෝදනා බණ කියන්නේ. දා ඒ වෙලාවේ ත්‍රිපිටකය අලලා එක බණක් කිය. භික්ෂූන්ට හිතාගන්න බැරි වුණාලු කොහොමද බුදුරජාන් වහන්සේ එහෙම දෙයක් කළේ? දැන් එක ගාතාවක් පාඩම් කරන්න බැරි කෙනෙකුට මාස 4කින් කොහොමද එක වරුවකින් ත්‍රිපිටකයම ගන්නවා කියලා? ඒ බුදුරජාන් වහන්සේ දන්නවා මේ දේ මෙහෙම වෙන්නේ කොහොමද කියලා. කියන්නේ දැන් බුදුරජාන් වහන්සේට කිව්වොත් එහෙම මේ වී ඇටැප් වෙනල ඇහුවොත් මේක මම ඉන්න ප්‍රදේශයේ මෙන්න මේ මගේවත් නැත්නම් මගේ කුඹුරේ හිටෙව්වොත් කොච්චර පළදාවක් මට හම්බ වෙනවද කියලා ඇහුවොත් බුදුරජාන් වහන්සේට ඒ වී ඇට ගන්න පව කියන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ කෙනෙකුට එහෙම කියන්න බෑ. එහෙම නැත්නම් අඹ ඇටැප් වෙනල ඇහුවොත් එහම මේකෙන් අවුරුදු 5කදී අඹ ගෙඩි කොච්චර ලැබෙනවද මේ අඹ ඇටේ හිටෙව්වොත් කොච්චර අඹගෙඩි හැදෙනවද කියලා ඇහුවොත් කියන්න පුළුවන්. ඒ අඹගෙඩි මොන පාටද මොන රහද කියලාත් කියන්න පුළුවන්. කොච්චර කාලෙකින් හැදෙන්නේ කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ ඒ ධාතු පිළිබඳ නොඑක් ධාතු පිළිබඳ යථාභූත ඥානය බුදුරජාන් වහන්සේට තියෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ නොදන්නවා කියලා කාරණයක් එන්නේ නැත්තේ ඒකයි. මේ විවිධ විශේෂ ඥාන ගොඩක් තියෙන හින්දා. නවත සාරිපුත්ත තථාගතයන් වහන්සේ නානාදි මුත්තිකතා සත්‍යයන් පිළිබඳ අදිමුත්ති දැනගන්න ඥානයක් තියෙනවා. පුනච පරං සාරිපුත්ත තථාගතෝ සත්තාන නානාදි මුත්තිකතං යථාභූතං පජානාති. ඒ කියන්නේ සමහර සත්වයෝ ඉන්නවා තමන්ට පුළුවන් ප්‍රමාණයවත් එයා දන්නේ නැහැ. කොටම කියනවා අඟුලිමාල හාමුදුරුවෝ වගේ. අඟුලිමාල කියන හොරා කවදාවත් හිතන්න නැතුව ඇති තමන්ට මේ 이르දි බල තියෙන රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මේ නිකෙලස් විහරණයක් තමන්ට තියෙනවා කියලා කවදාවත්. ඒ කියන්නේ රාගයවත් ද්වේෂයවත් මෝහයවත් නැතුව මට පැයක් හරි ඉන්න පුළුවන් කියලා කෙනෙකුට කියන්න හිතන්න පුළුවන්. දැන් අපිට හිතන්න පුළුවන්ද මෙතන ඉන්නේ කෙනෙකුට හිතනද මම මේ අහවල් දවසේ ඉඳලා රහත් වෙනවා. එහෙම කියලා හිතන්න පුළුවන්ද? එහෙම හිතන්න බෑ. එහෙම හිතෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ අපිට. ඒත් බුදුරජාන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා නරක වැඩ කළාට ඒ පුද්ගලයාගේ තුල තව ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ අදිමුත්ති කියලා කියන්නේ හිත යට තියෙන ඒවා. හිත යට තියෙන දේවල් දැනගන්න පුළුවන්. ඒ අදිමුත්ති කියන එක ගොඩක් විට ඒ පුද්ගලයාවත් දන්නේ. මේ සමහරලාට මේ හොඳට වගේ හිටියට ඒ පුද්ගලයා නරක වුණොත් එහෙම ගොඩක් නරක වෙනවා. ඒ පුද්ගලයාවත් දන්නේ නැත්තර නරක වෙන්න පුළුවන් යාට. ඒත් බුදුරජාන් වහන්සේ පුද්ගලයා අරමුණු කරපු ගමන් ඒ සියල්ලම එකපාර වටහා ගන්නවා. ඒ හින්දා තමයි අර ගැළපෙනම කමටහන දෙන්නේ. නැත්තම් ගැළපෙනම දේ කියන්නේ. දැන් සමහරලාට බුදුරජාන් වහන්සේ තීර්ථකයන්ට බණ කියනවා. බණ කියුවාම තීර්ථක ශාස්ත්‍රවරු මහාන වෙන්න අහනවා. සමහර සූත්‍රවල තියෙන දීගණිකයි. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා අන්න ලබ්ධික අන්න දහමක ශාස්ත්‍රවරයෙක්ව චාචාර්යවරයෙක්ව තොපට මගේ දහම පිළිපදින්න බෑ. ඒ හින්දා තොප පැවිදි වෙන්න එපා. මා කෙරෙහි පවතින පැහැදිලි සිත, ඒ කියන්නේ මේ සද්ධාවම රැකගන්න. ඒ තොපට ප්‍රමාණව කියලා නවත්තනවා. මහාන වෙන්න දෙන්නේ. ඒක මේ බුදුරජාන් වහන්සේ දන්න හින්දායි. මොකද ඔහු ආවට ඔහුට ඒක කරන්න බෑ. දැන් මහාන වෙන්න දෙන්නේ නැහැ. දැන් මේ මේ මහා සීන සූත්‍රයේ තුනක් අත්ත කියලා ලිච්ඡවි පුත්‍රයෙක් ඉන්නවා, රාජපුත්‍රයෙක්. ඒ ලිච්ඡවි රාජකුමාරයෙක් එයා මහාන වෙනවා. මහාන වෙලා බුදුරජාන් වහන්සේගේ උපස්ථානයත් කරමින් කාලයක් ගත කරනවා. බුදුරජාන් වහන්සේගෙන් කමටහන් ඉල්ලනවා මේ දිබ්බ චක්කු වඩන්න, දිවස වඩන්න. බුදුරජාන් වහන්සේ කමටහන් දෙනවා. ඒක වඩල දිව්‍ය ලෝකවල දෙවියෝ කරන වැඩ බල බල ඉන්නවා. පෙවුනට ඇහෙන්නේ නැහැ. සද්ද අහන්න ඕනේ. සද්ද අහන්න ක්‍රමයේ දිබ්බ සෝත කියන ඥානය වඩන්න කමටහන් ඉල්ලුවම බුදුහාඳුර දෙන්නේ නැහැ. මොකද දිව්‍ය කන වඩන්න බෑ යාට. සුනක්ඛත භික්ෂුට වඩන්න බෑ. එතකොට සුනක්ඛත භික්ෂුව හිතනවා මමත් රජ පරම්පරාවක එන්නේ. බුදුරජාන් වහන්සේ රජ පරම්පරාවක එන්නේ. දැන් මට දිවස ලැබුණා. දිව්‍ය කනත් ලැබිලා මම කෙලෙසුත් නැති කරලා මමත් රහත් වුණොත් එහම බුදුරජාන් වහන්සේත් එක්ක සමාන වෙන හින්දා තමයි මට දුන්නේ නැත්තේ කියලා. කියලා ගිහි වෙලා බුදුරජාන් වහන්සේට බැන බැන ඇවිදිනවා. ඒක තමයි මේ මහා සීනා සූත්‍රය ඇති වෙන්න පළවෙනිම හේතු. බැනමන ඇවිදිනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කවදාකවත් හරියන්නේ නැති කෙනෙකුට කමටහන් දෙන්නේ නැහැලු. අපි නම් අපිට කිසිම ඥානයක් නැති හින්දා අපි කියන්නේ දැන් සාමාන්‍ය කෙනෙක් දැන් සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් වුණත් ඒ ගිහිල්ලා කමටහනක් ඉල්ලුවොත් දෙනවනේ. භාවනා කරන්න ඕනේ කිව්වොත් එපා කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ හරියන්නේ නැති කෙනාට කමටහන දෙන්නේ නැහැලු. ඒ වගේ බුදුරජාන් වහන්සේ මේ සද්ධාවෙන් ඇවිල්ලා කියනවා එහෙමයි අපිට ඕනේ නිවන් දකින්න එහෙමම කියලා කිව්වත් කමටහන දෙන්න. ඒ මොකද මේ කියන හැම කෙනෙක් තුළම නිවන් දකින්න අදහස නැහැ. ඔහු තුළ ක්‍රියාත්මක කිරීමේ හැකියාව නැහැ. සමහරලාට ඔහු පෙන්වුවට ඔහුට අදහස නැහැ නිවන් දකින්න. ඒක තමයි සත්‍යයන් පිළිබඳ අදිමුත්තිකතාවය. නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරං සාරිපුත තථාගතෝ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේ අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන් ඒ තියෙන හැටියටම දැනගන්න ඥානයකින් සමන්විතයි. ඒ තියෙන ඥානයකින් සමන්විතයි. ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති කියන්නේ ඒ කියන්නේ මේ හැම සත්වයකටම හැම පුද්ගලයෙකුටම තියෙන මේ සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියලා ඉන්ද්‍රිය පහක්. මේ ඉන්ද්‍රිය පහ එක එක ප්‍රමාණයට තියෙනවා. ඒ ප්‍රමාණය දන්නේ නැතුව යම් කිසි දෙයක් කිව්වම තමයි ගැළපෙන්නේ නැතු යන්නේ. එතකොටින්ම ඒක මේ ධර්ම දේශනා කරන්න ගියාම අපිට තේරෙනවා. අපිට තේරෙන්නේ නැති බව තේරෙන්නේ එතකොට තමයි. ඒ කියන්නේ දැන් අපි හොඳයි කියලා එකක් කියුවට ඒ අහන කෙනාට ඒක හොඳයිම කියලා හිතෙන්නේ නැහැ ඒකාන්තයෙන්. සමහරවිට ඔහුට අහනකොට වෙන එකක් මතක් වෙනවා. එහෙම නැත්නම් මොකද ඔහුට සමාධිය නැහැ. එහෙම නැත්නම් මුලින් අහන් ඉන්නා වගේ මැද වෙනකොට අහන් ඉන්නේ නැහැ. එහෙනම් තග වෙනකොට අහන් ඉන්නේ නැහැ. ඒ මොකද වීර්ය නැහැ. ඒ වීර්යයට ගැළපෙන ප්‍රමාණය නෙමෙයි අපි කියන්නේ. සමාධියට ගැළපෙන ප්‍රමාණය නෙමෙයි කියන්නේ. අනිත් එක සමහර වෙලාවට අපි පිළිගන්න බැරියව කියන අය පුද්ගලයාට සද්ධාව අපි දන්නේ නැහැ ප්‍රමාණ. එතකොට අපි කියනවා මේ හොඳ දෙයක් ඒ උනට එයා ඒක එහෙම් පිටින් මෙතනින්ම අයින් කරනවා. ඒ නිසා යාට ඒ පුද්ගලයාට ඒක ගන්න බෑ. අනික් කාරණේ තමයි ඒ කුසල් අකුසල් පිළිබඳ සිහියක් හරියටම නැහැ. සිහියේ යෙදවීමක් නැහැ. නැත්තම් සිහිය සකසලා බණ ඇසීමක් නැති වෙලාවක තමයි අපි කියන්නේ. එහෙමත් නැත්නම් අනිත් ටික ඔක්කොම තියෙන තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් නැහැ. බුදුරජාන් වහන්සේ යම් කිසි දෙයක් ප්‍රකාශ කරනකොට මේ අනන්තා පරිමාණ ලෝක ධාතු වල දැන් දස දහස්ක් වලල දෙවියන්ට මනුස්සයන්ට බණ කියනවා නම් ඒ බණ අහන්න හිත යොමු කරපු එක පුද්ගලෙක් නෑර හැම පුද්ගලයාගේම ඒ සිත තමන්ගේ සිතින් හරියටම දැකගෙන තමයි බණ කියනවා කියන්නේ. ඒ හින්දා තමන්ට හිතෙනවලු තමන් දිහා බලාගෙන කියනවා මේ තමන්ටම කියනවා තමන්ගේ භාෂාවෙන්ම කියනවා මේ තමන්ටමයි බණ කියන්නේ කියලා. බුදුරජාන් වහන්සේ මූණ බලාගෙන ඉන්නවා කියලා හිතෙන්නේ. හැමදියාම බුදුරජාන් වහන්සේ සඳ වගේ කියලා කියලා තියෙනවා. මේ මුදුන් වෙච්ච සඳක් වගේ. ඒ මුදුන් වෙච්ච සඳ කොයි පැත්තෙන් බැලුවත් අපේ පැත්තට තියෙන්නේ කියලා හිතනවා. පූර්ණ චන්ද්‍රය හැමයි. වාහනේ යනකොටත් අපිත් එක්ක යනවා වගේ තේරෙන. පොඩි කාලෙදි බලලා අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ සඳ වගේ කියලා තමයි අටුවාවේ සඳහන් වෙන්නේ. හැම පුද්ගලයා දිහාම එකෙල්ලේ මූණ බලන බණ කියනවා වගේ දැනනවා. මේ මොකද ඒ පුද්ගලයන් පිළිබඳ අවබෝධයෙන් බණ කියන එක. තෙසත්ත ඥානවලින් 67ක් සාධාරණ ඥාන කියන රහතන් වහන්සේලාටත් තියෙනවා. හයක් අසාධාරණ ෂට් අසාධාරණ ඥාන කියලා කියන්නේ හයක් තියෙන බුදුරජාන් වහන්සේට විතරයි තියෙන්නේ. පස්සේ බුදුරුකුටත් නැහැ. හයක් වෙනම බුදුරජාන් වහන්සේට පමණයි තියෙන්නේ. ඉන්ද්‍රිය පරෝපරේත ඥානයත් ඒක එක ඥානයක්. ඒක රහතන් වහන්සේලාට ලැබෙන්නේ නැහැ ඥානය. ඉතින් යථාභූතම් පජානාති කියන එක ලැබෙන්නේ නැති ප්‍රමාණයක් තේරෙනවා. නැවත සාරිපුත්ත කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti පිළිබඳ. ඒ කියන්නේ ධ්‍යාන සහ විමෝක්ෂ කියලා අෂ්ට විමෝක්ෂ කියලා තැන් 8ක් බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. සමාධි සහ සමාපatti පිළිබඳ සංකිලසං වෝදානං වුට්ටානං. සංකිලසං කියන්නේ ඒ සමාධිය කිලුටු වීම. වෝදානං කියලා කියන්නේ සමාධිය පිරිසිදු වීම, ඒ සමාධිය ලැබීම. වුට්ටානං කියලා කියන්නේ ඒ සමාධියට ගිහින් එතනින් නැගිටීම. එතනින් අයින් වීම. අන්න ඒ කාරණා ඇත්ත ඇති හැටියටම දන්නවා. ඒ කියන්නේ සියලුම ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti බුදුරන් වහන්සේ කොච්චර දන්නවද කියලා දල වශයෙන් අපිට හිතන්න පුළුවන්. උන්වහන්සේ සමාධින සමවත්තික බැලුවාම කෝටි ලක්ෂ 24කට සමාධිනවා කියලා කියනවා. සමවත්. ඒ සියලුම දේ පිළිබඳව ඒ සමාපatti වල කෙලස් කෙලසටපත් සංකෙලසං කියලා කියන්නේ කිලුටු වීම, වෝදානං කියන්නේ පිරිසුදු වීම, වුට්ටානං කියන්නේ ඒ නෙගටිව් කියන කාරණා පිළිබඳ යථාභූත ඥානය තියෙනවා. මෙන්න මේ කාරණා දැන් මම හතක් කියලා කියන්නේ මෙන්න මේ එක එක බලයක් තිබුණත් මේ පිරිස් මැද මේ ශ්‍රේෂ්ඨ ස්ථානේ ලැබෙනවා. මේ එක ඥානයක් තිබුණාම ඇති. මොකද කිසිම කෙනෙකුට මේ ඥාන නැහැ. එතකොට පිරිස් මැද සිංහනාද කරන්න පුළුවන්. බ්‍රහ්මචක්‍රය පවත්වන්න පුළුවන්. අටවෙනි එක තමයි පුනච පරං සාරිපුත්ත තථාගතෝ අනේක විಹಿತං පුබ්බේ නිවාසං අනුස්සරති. නොයෙක් සිය ගණන් දහස් ගණන් සිය දහස් ගණන් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් කල්පවලින් සිය ගණන් දහස් ගණන් සිය දහස් ගණන් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් අසංඛ්‍ය ගණන් පුබ්බේ නිවාස අනුස්සති පෙර විසු ස්කන්ධ පිළිවෙල බලන්න පුළුවන්. ඒකේ ප්‍රමාණයක් නෑ තථාගතයන් වහන්සේගේ. අපේ ශාසනයේ තථාගතයන් වහන්සේ ඇරුණාම එච්චර ඈතට හිත විහිදුවන්න පුළුවන් කියලා සඳහන් වෙන්නේ යසෝදරා දේවියට. යසෝදරා දේවිය අසංක 20කට කලින් සිදුවීම් ගැන ප්‍රකාශ කරලා තියෙනවා. බ්‍රහ්මදේව බුදුරජාන් වහන්සේ ඔබයි මමයි එකට දුටුවේ කියලා මනෝ ප්‍රනිධානයේ පළවෙනි බුදුරජාන් වහන්සේ. ඒ කියන්නේ අසංක 20කට කලින් සාමාන්‍යයෙන් සඳහන් වෙන විදිහට සාමාන්‍ය කෙනෙකුට එහෙම හිටින්නේ නැහැ. සාමාන්‍ය රහතන් වහන්සේලාට තම තමන්ගේ පෙරම් පුරුපු කාලේ තමයි මතක හිටින්නේ. ඒක සාධාරණයි. යසෝදරා දේවිත් පෙරම් පුරුපු කාලේ තමයි කියන්නේ. ඒ කාලේ ලේසි පාසු කාලයක් නෙමෙයි. අසංඛ 20කුයි කල්ප අසංඛ 20කුත් ලක්ෂයක්. ඒකට කලින් ඉඳලා තමයි කියන්නේ. ගෞතම බුදුහාමුදුරුවෝ ඔබයි මමයි එකටම දැක්කේ කියලා කියන්නේ. වාග් ප්‍රනිදානේ ඒ කියන්නේ 20 ඉඳලා ගණන් කරොත් එම අසංඛ්‍ය 7ක් තමයි මනෝ ප්‍රනිදානය. වාක් ප්‍රනිදානය කියන්නේ අසංඛ්‍ය නාමයක්. ඒ නාමයේ පළවෙනි බුදුවරයා තමයි පුරාණ ගෞතම බුදුරජාන් වහන්සේ කියලා. පුරාණ ගෞතම බුදුරජාන් වහන්සේ ළඟ තමයි වාක් ප්‍රනිදානයේ පළවෙනි අනියත විවරණ ලැබෙන්නේ. ඒ අසංඛ්‍ය නාමයක් තිබුණාට පස්සේ තමයි මේ චතුර් අසංකාප ලක්ෂණ කලින් වැඩ හිටපු දීපංකර බුදුරජාන් වහන්සේ ළඟදී නියත විවරණ ලබන්නේ. ඊට කලින් 512,000 තුන් නමක්ෙන් අනියත විවරණ ආරම්භ වෙනවා. 125,000 නමක් මනෝ ප්‍රනිධානයේ, 380,000 නමක් වාග් ප්‍රනිධානයේ, තුන් නමක් මේ දීපංකර බුදුහාමුදුරන්ට කවි තණ්හංකර වේදංකර සරණංකර යනාදී නම් වලින් හැඳින්වෙන ශ්‍රේෂ්ඨ බුදුවරුන්ගෙන් අනියත විවරණ ආරම්භ වෙනවා. ඒ අති දීර්ඝ කාලය යසෝදරා දේවිය උන්වහන්සේ සමග ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මේ බුදුරජාන් වහන්සේගේ මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කොයිතරම් දිගට දුවනවද කියලා කියනවනම් මේ සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ ඒ කියලා තියෙන සූත්‍ර වලින් තේරෙනවා. ඒ කියන්නේ තමන්ගේ අම්මා මැරිච්ච නිසා අඬපු කඳුළු, අම්මා මැරිච්ච හින්දා විතරක් අඬපු කඳුළු සාගරයට වඩා වැඩි කියලා. තාත්තා මැරිච්ච හින්දා විතරක් අඬපු කඳුළු සාගරයට වැඩි කියලා. අයියා මැරිච්ච හින්දා, මල්ලි මැරිච්ච හින්දා, එහෙම එහෙම වෙන වෙනම පුද්ගලව ගත්තොත්, වෙන වෙනම අඬපු කඳුළු ගත්තොත් සාගරයට වඩා වැඩි කියලා. ඒ වගේ අනමතග්ග සංයුත්තේ ගොඩාක් සූත්‍ර තියෙනවා. කියලා තියෙන්නේ මේ සසරේ මුල හොයාගන්න බැරි තරම් දිගයි. ඒ තරම් කාලයක් අපි ඉඳලා තියෙනවා. දැන් ඇති හිටියා කියන එක කියන්නේ මේ සසර පිළිබඳ කලකිරෙන්න වටිනවා. ඒ සසරෙන් මිදෙන්න වටිනවා. නොයැලෙන්න වටිනවා. ඒ හින්දා මිදෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ තරම් පේන්නේ නැහැ අනික් කිසිම කෙනෙකුට. ඒ අන්‍යාගමික ශාස්ත්‍රවරුන්ට ඒ පේන ප්‍රමාණය අඩු හින්දම තමයි මිත්‍ය දෘෂ්ටි හැදිලා තියෙන්නේ. බ්‍රහ්මජාල සූත්‍රයේ පෙර ආත්මය පිළිබඳ මිත්‍යා දෘෂ්ටි 18ක් සඳහන් වෙනවා. ඒ 18ම පුබ්බේ නිවාස අනුස්සතිය වල තියෙන සීමාව නිසා ඇතිවෙච්ච මිත්‍යා දෘෂ්ටි. මේ පුබ්බේ නිවාස අනුස්සති කියන ඥානය ත්‍රිවිද්‍යා තියෙන රහතන් වහන්සේලාට තියෙනවා, ෂඩ විඤ්ඤා තියෙන රහතන් වහන්සේලාට තියෙනවා, සිව්පිලිසිම්බියා තියෙන රහතන් වහන්සේලාට තියෙනවා, මේ අසුමා ශ්‍රාවකයන්ට තියෙනවා, අග්‍ර ශ්‍රාවකයන්ට තියෙනවා, පස්සේ බුදුරුන්ට තියෙනවා. ඒ වුණාට බුදුරජාන් වහන්සේට වගේ සීමාවක් නැතුව නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන පුණච්ච පරං සාරිපුත තථාගතෝ දිබ්බේන චක්ඛුණා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සත. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දිව්‍ය වූ ඇසින් අතිශයින් විසුද්ධ වූ පියවි මනුස්ස ඇසට වඩා පැහැදිලි වූ දිව්‍ය වූ ඇසින් සත්වයන් දකිනවා. ඒ කියන්නේ සත්වය උපදිනවා දකිනවා, මියනවා දකිනවා. මේ කර්ම කළා මෙන්න මේ අනුව, ඒ කර්ම අනුව හොඳ කර්ම වලින් හොඳ තැන් වල ඉපදෙන, සුගති වල ඉපදෙන, එහෙම නැත්නම් නරක කර්ම වලින් දුගති වල ඉපදෙන සත්වෝ දකිනවා. ඒ දැකීමත් ඒ මහා බ්‍රහ්මයා වගේ සක්වල 1000කට සීමාවක් නෑ. මහා බ්‍රහ්මයා කියන සක්වල 1000කට සීමාවක් තියෙනවා. ඊට අමතරව සිරසට සීමාවක් තියෙනවා. ඒ බ්‍රහ්මතලයේ ඉඳලා පල්ලයට විතරයි පේන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට නම් එක බුද්ධ ශේෂ්ත්‍රයක් කියන කෝටි ලක්ෂයක් සක්වලකුත් එක තිතක් වගේ පොඩි ප්‍රමාණයක්. මොකද සියලු විශ්වය දන්නවා කියලා තමයි උන්වහන්සේ දේශනා කළේ. දැනගන්න ඉතුරු දෙයක් නැහැ කියලා. එහෙන් බලුවාම මේ බුද්ධ ශේෂ්ත්‍රයකුත් ගණන් කරන්න බෑ. ඒක ගණන් ගන්න බැරි තරම් ඉතාම අල්ප වූ ප්‍රදේශයක් සම්මා සම්බුදුරෙකුට. අපි හිතුවොත් මේ අපි ඉන්නවා නම් පර්චස් 10ක 15ක, ඒ 10ක 15ක මේ අඩි ගාණක් යටට ගියත් ඉන්න සත්ව තිරිසන් සත්වත් අපිට ගණන් කරන්න බැරි තරම් ඉඳද්දි මේ අපි කතා කරන්නේ බුද්ධ ශේෂ්ඨ ගණන්. බුද්ධ ශේෂ්ඨ ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක සත්වය ගැන බලන්න පුළුවන් ඥානයක් ගැන. අන්න ඒ නිසා ශ්‍රේෂ්ඨ වූ ස්ථානයට පැමිණෙනවා කියලා කියන්නේ ඒකයි. අනික් කාරණේ තමයි පුණච්ච පරං සාරිපුත්ත තථාගතෝ ආසමානං ඛයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. නැවත සාරිපුත්ත තථාගතයන් වහන්සේ කෙලෙස් නැති කිරීමෙන් අනාශ්‍රව වූ, ඒ කියන්නේ නිකෙලස් වූ චේතෝ විමුක්තිය, සිතෙහි විමුක්තිය, ප්‍රඥා විමුක්තියත්, ඒ කියන්නේ සිතෙහි විමුක්තිය කියලා කියන්නේ සමාධි පැත්තෙන් සමත පැත්තෙන් ඉහළටම ගිහිල්ලා තියෙන්නේ. පඤ්ඤා විමුක්තිය කියන්නේ විදර්ශනා පැත්තෙන් ඉහළටම ගිහිල්ලා තියෙන්නේ. ඒ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සත්‍චිකත්වා කියන්නේ මේ දිතු දමීහි කියලා කියන්නේ අස්පනා පිටම, කියන්නේ මේ භවයේදී සයන් අභිඤ්ඤා කියලා කියන්නේ ස්වකීය ශක්තියෙන් සත්‍චිකත්වා කියන්නේ සාක්ෂාත් කරගෙන උපසම්පජ්ජ විහෙරති ලබාගෙන වාසය කරනවා. ඒ කියන්නේ මේක මේ අපි ඔය කෙනෙක් මරුණාම නිවන් සුව ලැබේවා කියලා මේ පස්සේ ලැබෙන එකක් නෙමෙයි. මේ ඇස් පනා පිටම නිවන් ලැබිලා තියෙනවා. කෙලෙස් නැති කිරීම ලැබිලා තියෙනවා. ඒක හරි වෙනස්. අපේ බුදුදහමේ තියෙන්නේ මේ ditta ධම්මේහිම ලැබෙන ප්‍රතිඵල ගැන කතා කරලා තියෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රය කියලා තියෙන්නේ. මේ ශ්‍රමණ භාවයෙන් මේ ජීවිතයේ ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා තමයි කියලා තියෙන්නේ. එන ජීවිතවලට ලැබෙන ප්‍රතිඵල ඊටදී ගොඩක් තියෙන පුළුවන්. මේ කියලා තියෙන්නේ ඇස් පණ අපිටම ලැබෙන මේ මොනවද? මෙන්න මේ තථාගත බල දස ඉමානිකෝ සාරිපුත් දස තථාගතස්ස තථාගත බලාන් මෙන්න මේ සාරිපුත් මේ 10ක් වූ තථාගතයන්ගේ තථාගත බල යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ යම් බලයකින් සමන්නාගත තථාගතයන් වහන්සේ ආසභං ඨානං පටිජානාති ශ්‍රේෂ්ඨ වූ ස්ථානයේ පිළිණ කරනවලු පරිසාසු සීහනාද නදති පිරිස් මැද සිංහනාද නාද කරනවලු බ්‍රහ්මචක්කම් පවත්තති බ්‍රහ්මචක්‍රය පවත්තනවලු අන්නේ මේ තමයි ඒ 10. බුදුරජාන් වහන්සේ පිළිබඳ චතු වේසාරජ්‍ය ඥාන නැත්තම් විසරජ්‍ය ඥාන හතර මොනවද කියලා. මේ විසරදව හතර නිසා තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානේ තමන්ට ලැබුණා කියලා දැනගන්නවා. පිරිස්මද සිංහනාද පවත්තනවලු බ්‍රහ්මචක්‍රය පවත්තනවලු. බුදුරජාන් වහන්සේ දේශනා කරනවලු තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා දේශනා කරාම ඒ කියන්නේ මා විසින් අවබෝධ නොකරන ලද දෙයක් නැහැ කියලා ශ්‍රේෂ්ඨ සිංහනාදය පවත්වනවලු. ඒ කියන්නේ මම නොදන්න දෙයක් නැහැ කියලා කියනවලු. එතකොට මේ අටපිරිසෙන් කිසිම කෙනෙකුට ඇවිල්ලා සකාරණව චෝදනා කරන්න බැහැලු. එහෙම කිව්වත් බුදුරජාන් වහන්සේ ඔබ වහන්සේ මෙන්න මේක දන්නේ නැහැ. يعني එහෙම කාටවත් ඇවිල්ලා කියන්න බෑ. ඒ මොකද බුදුරජාන් වහන්සේ දන්නේ දෙයක් නැහැ කියලා කියන්නේ. දෙවෙනි විශාරද බව තමයි බුදුරජාන් වහන්සේ සිංහනාදයක් කරනවලු මම ක්ෂීණාශ්‍රවයි. ඒ කියන්නේ කෙලස් නැති කරලා තියෙන්නේ. අන්න එහෙම සිංහනාදයක් පැවැත්වුවාම මේ 이르දි බල තියෙන ශ්‍රමණයෙකුට ඇවිල්ලා කියන්න බෑලු. එහෙම කිව්වට ඔබ වහන්සේ ළඟ මෙන්න මේ ක්ලේශය තියෙනවා. පොඩ්ඩක් හරි මේක තියෙනවා. එහෙම නැත්තම් කිසිම බ්‍රාහ්මණයෙකුට ඇවිල්ලා කියන්න බෑලු ඔබ වහන්සේ මෙන්න මේ සිතුවිල්ල සිතුවා. මේක කෙලෙස්සයි සිතුවිල්ලක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ මෙන්න මේ බලය නිසා විශාරද බව නිසා ශ්‍රේෂ්ඨ වූ ස්ථානෙට පැමිණෙනවා. සිංහනාද කරනවලු පිරිස්මද බ්‍රහ්මචක්‍රය පවත්වනවලු. ඉන්පසු බුදුරජාන් වහන්සේගේ තුන්වෙනි විශාරද බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒකෝපනතේ අන්තරායක ධම්මා වුත්ත තේ පටිසේවතෝ නාලං අන්තරායාවි. ඒ කියන්නේ යම් ධර්මයක් බුදුරජාන් වහන්සේ අන්තරාය කරයි කියලා දේශනා කරා නම් අන්න ඒ ධර්මයන් අන්තරාය කර නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මෙහෙම කර කර කවදාවත් නිවන් දකින්න බෑ. මෙහෙම කර කර ධානයක් ලබන්න බෑ කියලා කිව්වහම කවුරු හරි කියන්න හදනවා නම් නෑ නෑ එහෙම ඒ දේ කර කර නිවන් දකින්න පුළුවන්. ඒ දේ කර කර ධාන වල සම්මාදින්න පුළුවන් කියලා කියනවනම් එහෙම කෙනෙක් නැහැ. කිසිම කෙනෙකුට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල් කර කර කවදාකවත් නිවන් දකින්න බෑ කියන එක තමයි මේක. ඒ කියන්නේ අපි ඒක කවදා හරි නවත්තන්න ඕනේ. එහෙම පිටින්. එතකොට තමයි නිවන් දකින්නේ. අන්න ඒක අවබෝධ කරගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරාම මේ දේවල් කර කර නිවන් දකින්න බෑ කියලා ඒක කවදා හෝ අද හෝ හෙට හෝ යම් භවයකදී හෝ නැවතුම තමයි අපි නිවන් දකින්නේ. එතකන් ඉතින් මේ සංසාරෙම තමයි. මොකද මේ අද කාලෙත් ඉන්න මේ බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල් කර කර භාවනා කරන්න හරි එහෙම එහෙම දේවල් උත්සාහ කරන ඕන තරම් පුද්ගලයෝ ඉන්නේ. මේක මේ හැම මේ අකාලික ධර්මයක් හැම කාලෙටම ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිංහනාදය වෙනස් කරන්න ඉතින් කිසිම කෙනෙකුට බෑ. හතරවෙනි විශාරද බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරොත් එහෙම යම් කිසි ක්‍රමයක් අනුගමනය කිරීමෙන් ඒකාන්තයෙන්ම නිවන් දකින්නවත් අපි කියමු. දැන් සතිපට්ඨාන දේශනාව කියනවා ඒ කායන වයම් භික්ඛවේ මග්ග සත්තාන විසුද්ධිය. භික්ෂුනි සත්‍යයන් පිරිසිදෙන්න තියෙන එකම මාර්ගය තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාම කිසිම කෙනෙකුට කියන්න බැහැලු නෑ එහෙම හිටියට නිවන් දකින්න. ඒක කරාට විතරක් නිවන් දකින්න බෑ. තවත් දේවල් කරන්න ඕන. කියලා එහෙම දැන් ඒ බුදුන් වහන්සේගේ අඩුවක් පාඩුවක්වත් කියන්න බෑ. නෑ එහෙම කරාට නෑ. තව ඔය කියන සිල්පද බෑ. තව සිල්පදයකුත් ගන්න ඕනේ. එහෙම නැත්නම් තව ටිකක් වැඩි කරන්න ඕනේ. කියලා කියන්න බෑ. අන්න ඒක තමයි හතරවෙනි විශාරද බව. කාරණය සහිතව කිසිම කෙනෙකුට කියන්න බැහැලු නෑ. ඒ බුදුරජාන් වහන්සේගේ දේශනා කරපු ප්‍රතිපත්ති ක්‍රමය ප්‍රතිපත්තිය පුරණ කෙනෙකුට ප්‍රතිවේදයක් නම් ලැබෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ මාර්ගඵලයක් නම් ලැබෙන්නේ නෑ කියලා කියන්න බෑ. මොකද බුදුරජාන් වහන්සේ අර කිරිගහට ඇන්න වගේ කියන අපේ තියෙන උදාහරණය වෙනුවට බුදුරජාන් වහන්සේ දීලා තියෙන උදාහරණය තමයි හරියට පිළිපදින භික්ෂුවක් ඒ කාන්තයෙන්ම නිවන් දකිනවා වගේ මේ දේ සිද්ධ වෙනවා භික්ෂුන් කියන්නේ. බුදුරජාන් වහන්සේට ඒ තරමට ඒ පිළිපදින පුද්ගලයා නිවන් දැකීම පේනවා. අපි මේ කතා කරේ බුදුරජාන් වහන්සේගේ ඉතිපිසෝ භගවා අරහං යනාදී නම් වලින් අපි සඳහන් කරන ගුණ සාගරේ සම්මා සම්බුදු කියන ගුණේ ප්‍රමාණයක් විතරයි. මෙච්චර වෙලා අපි සඳහන් කරා. බුදුරජාන් වහන්සේ ප්‍රමාණ ගුණ ඇති බව අනුමාන වශයෙන් දැනගන්න පුළුවන් එක. තථාගතයන් වහන්සේගේ දස බලය අංගුත්තර නිකායේ සංයුත්ත නිකායෙම මේවා තැන් තැන් වලට දාලා වෙන වෙන සූත්‍රවල තියෙනවා. දස බලය එක තැනක චතුරාර්ය සත්‍ය වෙනවා. දැන් අංගුත්තර චතුක්ක නිපාතේ චතුරාර්ය සත්‍ය තියෙනවා. දසක නිපාතේ දස බලය තියෙනවා. බුදුරජාන් වහන්සේ මේ අටපිරිස මැද කම්පා වුණේ නැහැ කියන එක කියලා තියෙනවා මේකේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ නොඑක් සිය ගණන් දහස් ගණන් ක්ෂත්‍රීය පිරිස් මැදට ගියා මතකයිලු. ඒ ක්ෂත්‍රීය පිරිසන් සමග පිළිසඳර කතා කරා මතකයිලු. ඒත් බුදුරජාන් වහන්සේ කවදාක්වත් තැති ගැනීමක් ඇති වුණේ නැහැ. කම්පා වුණේ නැහැ. හෙළුණේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ ක්ෂත්‍රීය පිරිසටත් එහෙමයි, බ්‍රාහ්මණ පිරිසටත් එහෙමයි, ගෘහපති පිරිසටත් එහෙමයි, ශ්‍රමණ පිරිසටත් එහෙමයි. නොඑක් සිය ගණන් දහස් ගණන් අසංඛ්‍ය ගණන් දෙව් පිරිස මැදත් කවදාක්වත් එහෙම තැතිගෙනුමක් ඇති වුණේ නැහැ. බ්‍රහ්ම පිරිස මැද, මාර පිරිස මැද කවදාක්වත් එහෙම තැතිගෙනුමක් ඇති වුණේ නැහැ. අනිත් දිවල කියලා නැත්තේයි කියලා දහන්නේ. ඔය කියන පිරිස තමයි මේ මනුස්ස ලෝකෙට කෙලින්ම සම්බන්ධ. මොකද තුසිතේ බෝධිසත්වරු හිටියට අනුකම්පාව වැඩිම කෙනෙක් කැරෙන්න ඉතින් මනුස්ස ලෝකෙත් එක්ක එච්චර සම්බන්ධ වෙන්නේ නැහැ කවුරුත්. යාමේ දෙවියෝ හිටියට සතු තවුසාට වැඩිය සැප වැඩි වුණාට මේ ලෝකෙත් එක්ක සම්බන්ධකමක් එච්චරටම නැහැ. මේ ශක්‍ර දෙවියන්ගේ අඩු ගානේ ශෛලාසනේ උණු වෙන හින්දවත් අපි දිහා බලනවා ඇති සරෙන් සර. ඇෂෙන් දැන් එහෙම හදලා තියෙන්නේ මනුස්ස ලෝකෙත් එක්ක සම්බන්ධකම ඇති කරන්නේ. ඒ කියන්නේ දැන් නැත්තම් දිව්‍ය සැප විඳ විඳ ඉන්නකොට මේ අනුන් දිහා බලන්න වෙලාවක් එන්නේ අර එතන ඉඳ බැරි කරනවා ආසනේ උණු කරලා. බ්‍රහ්ම ලෝක වල බ්‍රහ්ම පිරිස කියලා තියෙනවා. සාමාන්‍යයෙන් බ්‍රහ්ම පිරිසත් එන්නේ නැහැ මේ බලන්නේ. ඒ විශේෂ අනුකම්පාව සහිත පිරිස් බලනවා. ඒ කියන්නේ අපි සාම්පති මහා බ්‍රහ්මයා, සනන් කුමාර මහා බ්‍රහ්මයා, ගටි කර්ම බ්‍රහ්මයා වගේ බ්‍රහ්මයන් නිතර මනුස්ස ලෝකෙදී ආ බලලා තියෙන. ඒ කියන්නේ අපි පින් දෙනකොටත් කළුණ සැලකීමක් වශයෙන් මතක් කරන්නේ ඒකයි. ඒ මොකද මේ විශේෂ අනුකම්පාව වැඩිම පුද්ගලෙක් මිසක් හිතලා බලන්නකෝ කොහොමද හිතන්නේ හතරෙනි ධානයේ උපේක්ඛාව තියෙන පුද්ගලෙක් කරුණාවක් නැත්තම් කෙනෙක් දිහා බලනවා. උපේක්ඛාව වඩලා තිනවන හතරෙනි ධානයේ මට්ටමට එනකම් ඒ උපේක්ඛාව කියලා කියන්නේ වෙන්න තියෙන දේ තියෙන හැටිටම තියෙන්න අරිනවා කියන එකයි. එතකොට මෙහෙට මොනවා වුණත් බලයි. දැන් බුදුරජාන් වහන්සේ ওই ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණලා සත්වයන්ට අමා දොරක් වෙන්නේ ඇයි? මහා කරුණා සමාපත්තියෙන්. මේ සියලුම ඥාන මිනිසුන්ට ප්‍රයෝජනයක් වෙන්නේ කරුණා සමාපත්තිය දෙන හින්දා. නැත්නම් ඉතින් ඒවෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ. දෙවියන්ට වැඩක් වෙන්නේ නැහැ. උන්වහන්සේ තනියෙන් ඉති. මේ කියන්නේ රහතන් වහන්සේලා රහත් වුණ පමණට අනිත් මිනිස්සු දිහා බලන්නේ නැහැ. අදත් දිව්‍ය ලෝකේ මේ බ්‍රහ්ම ලෝක වල කොච්චර රහතන් වහන්සේලාද? ඉතින් මේ කොච්චර ධර්ම හිඟයක් තියෙනවද? මනුස්ස ලෝකේ. ඉල්ලා එහෙම බණක් කියන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා බණක් කියන අපි අහනවා. උපේක්ඛා කරුණාව අඩු හින්දා. හින්දා හරි ඒකාන්තයෙන්ම කියන්නේ අමාරුයි. අපිට එච්චර ඥාණේ නැති හින්දා. ඒ හින්දා බය වෙන්න ඕනේ හැම කියන්නේ. කරුණාව අඩුයි කියලා කියන්න පුළුවන් එක අතකින්. අනික කාරණේ අපිට ඩිය පේන හින්දා කියන්නත් පුළුවන්. එහෙම කියලා අපිට වැඩක් නැද්ද දන්නේ නැහැ. මේ ඉන්න මිනිස්සුන්ට ඉතින් ඒ දැන් ඒ කරගෙන යන මිනිස්සු හරි වෙලාව නෙමෙයි දන්නෙත් නැහැ. ඒ වුණාට මේ ඒ මනුස්ස ලෝකෙ පිළිබඳව මේ දෙවියන්ගේ ආකල්පය මේ ත්‍රිපිටකේ තියෙන විදිහ බැලුවාම අපිට තේරෙන්නේ මනුස්සයන්ගේ බලපෑම නැති තැන්වලදී දෙවියෝ බලනවා මිසක් මනුස්සයන්ගේ බලපෑම තියෙන තැන්වලදී දෙවියෝ බලන්නේ නැහැ කියලා තමයි කියන්නේ පොදු වශයෙන්. විශේෂම කාරණයක් හින්දා තමයි ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කාලෙත් ඔච්චර නරක වැඩ වෙලක් රේවතිය විතරයි පණ පිටින් ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ. නරක මිනිස්සු ගොඩක් හිටියානේ. දේවදත්ත ගල පෙරළුවත් කිසිම දෙවියෙක් බුදුරජාන් වහන්සේ වටේට දෙවිවරු ඉන්නවනේ. එහෙම දෙවියෙක් නවත්තන්න හදලා නැහැ. මොකක් හරි කාරණයක්. ඉර්ධියක් කියලා කියන්නේ අපි හිතන විදිහ එලියක් යනවා වගේ එකක් නෙමෙයි ඒක. බුදුරන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ඒක තමයි. දේශනා කිරීමේ ප්‍රාතිහාර්යක් ඒක. ඒ මොකද බුදුරජාන් වහන්සේ කියන්නේ දැන් මම දැන් ඔයගොල්ලෝ මේ බණනේ කියන්නේ. මොකද බුදුරජාන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂ්‍යම පෙරම්පුරලා කෙරුවෙත් බණ කියන එක. හිතන්න පුළුවන් කොච්චර වෙනසක් ඇද්ද කියලා. දැන් අපිට හිතන්නවත් බෑ. බුදුරජාන් වහන්සේ බණ කියනකොට කොයි වගේද කියලා. ඒ කියන්නේ එච්චර කාලයක් පෙරම්පුරලා කරලා තියෙන බණ කියන එක. කොයි විදිහට බණ කියන්නේ නැද්දනේ? මොන උදාහරණ කියන්නේ නැද්ද? මොන කරුණ කියන්නේ නැද්ද? මොන වචන කියන්නේ නැද්ද? මොන සොරයකින් කියන්නේ නැද්ද? තිසරණ සරණ යනවා කියන එක මේ මම දන්න විදිහෙන් නම් පොඩි කාරණයක් නන් නෙමෙයි. තිසරණ සරණ යනවා කියන එක හරිම ගැඹුරුයි. තිසරණ ගිහිල්ලා කියන එකත් ලොකු හයියක්. කොටින්ම කියනනම් බුදුන් සරණ යනවා කියලා කියන්නේ ලොකුම හයියක්. ඒකයි අර මාසමේ සූත්‍රයේ එක සුද්ධවාස වෙසි බ්‍රහ්මයේ කියලා කියන්නේ ඒකේ බුද්ධං සරණං ගතාසේ යම් කිසි කෙනෙක් බුදුන් වහන්සේ සරණ ගියාද නතේ ගමිස්සන්ති අපාය භූමි ඔහු අපාය භූමියට යන්නේ පහාය මානුසං දේහං දේවකායම් පරිපූර්ණසන්ති මේ මනුස්ස කය අතහැරියාම දෙවි පිරිස පුරවනවා කියලා කියන්නේ හරියට බුදුරජාන් වහන්සේ සරණ යන්න අමාරුයි මනුස්ස චුසූත්‍රයේ මේ නියපොතට අරන් කියලා තියෙන උදාහරණය එකයි මේ මිනිස්සු මේ නියපොත උඩ තියෙන පස් ප්‍රමාණය තරම් ප්‍රමාණයක් පොළොවත් එක සසඳනකොට තමයි ආයි දිව්‍ය ලෝකෙට යන්නේ. මොකද බුදුන් වහන්සේ සරණ යන්න අමාරුයි. බුදුන් වහන්සේගේ ධර්මයේ පිළිමත සැක හිතෙනවා. මේ දැන් මෙතන ඉන්න පිරිසට වුණත් සැක හිතෙනවා. මම කියන්නේ සෞර සම්පූර්ණයෙන්ම තිසරණ සරණ ගියා කියලා තමන්ටම අවබෝධයක් වෙන කාලෙකදී. එතකොට තමයි තේරෙන්නේ දැන් තමයි තිසරණ සරණ ගියේ කියලා. එතකන් තේරෙන්නේ මම දැනුත් තිසරණ සරණ ගිහලා කියන්නේ. එතන ඒකයි අමාරුකම තියෙන්නේ. දැන් මේකේ තියෙන්නේ දැන් සූත්‍රයක් වුණත් කියවුවහම තියෙන වෙනස තමයි මට දැන් සූත්‍රය තේරුණා කියලා හිතනවා. එනට සූත්‍රය දහසරයක් විසිසරයක් බලනකොට තේරෙනවා දැන් තමයි මට ඒක තේරෙන්නේ කියලා. ඉතින් දැන් අර මුලදීම අපිට වෙලා මොකද තිබුණේ? අපිට වෙලා තිබ්බ එක හරිම අසරණ තත්ත්වයක්. තේරිලා කියලා හිතන් ඉන්නවා හැබැයි තේරිලා නැහැ. නේද? මේක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් හැමෝම ඕනම බෞද්ධයෙක් හිතන් ඉන්නේ අපිට තිසරණ දිනවා කියලා. ඕනම කියන්නේ අපි දැන් මෙතන ඉන්න අය නෙමෙයි මම කියන්නේ මේ ලංකා පුරාම ඒක ඕනම පොදු දෙයක් ඒක. එහෙම හිතනවා. අපිට බුද්ධ ආගම කලලක්වත් දන්නේ නැති කාලෙත් අපි බෞද්ධයෝ කියලා තමයි අපිට කිව්වේ. ඊට පස්සේ කාලෙකට පස්සේ ඇවිල්ලා මේ තිසරණ අඳුර ගන්නකොට මේ පන්සල් රැකලත් සෑහන කාලයක් ගියාට පස්සේ තමයි තිසරණ කියන එක සරණ ගියා කියලා තේරෙන්නේ. මේ ත්‍රිපිටකය නිකන් අරගෙනම මේ ත්‍රිපිටකය කොහෙන් අරගෙන බලුවොත් සැක හිතෙන්නේ නැත්තම් අන්න ධර්මරත්නේ සරණ ගිහිල්ලා කියලා කියන්න පුළුවන්. ඒකෙන් දැන් මේ සූත්‍රය කියනවා මේ බුදුරජාන් වහන්සේගේ මේ ඥාන බල වලින් ප්‍රමාණයක් මේ කියන්නේ කාය බල වලින් ප්‍රමාණය මේක නෙමෙයි. කාය බල වලින් ප්‍රමාණය කියන්නේ ඇත්කුල 10ක් තියෙනවා. කාලාවකංච ගංගෙය්‍ය පණ්ඩරං තඹ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චන්දත්තිමේ දස කියලා 10ක් තියෙනවා. ඒ යෝධ පුරුෂෝ 10 දෙනෙක්ගේ බලය කාලාවකංච ඇතෙකුට තියෙනවලු. ඒ ගංගෙය්‍ය කියන ඇතෙකුට කාලාවක 10ක බලය එක ගංගෙය්‍ය ඇතෙකුට තියෙනවලු. ඒ වගේ 10 10 10 ගිහිල්ලා තමයි මේ අන්තිමට චන්දත්ත කියන ඇතෙකුට තියෙන බලය 10 ගුණෙන් වැඩි වෙලා එන්නේ. ඒ චන්දත්ත ඇත්තු 10 දෙනෙකුගේ බලය තථාගතයන් වහන්සේගේ පියවි කාය බලය. ඒ කියන්නේ මේ නිකන් ඇඟේ තියෙන හයිය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතන විදිහට මේ කන්දක් වුණත් උසල විසි කරන්න පුළුවන්. ඒ තරම් ලොකු බලයක් කියන්නේ මේ පර්වතයක් කන්දක් අරගෙන විසි කරන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා. ඒක බුදුරජාන් වහන්සේ පුරලා තියෙන පාරමිතාව හැටියට දෙයක් නෙමෙයි. ඒක ඇත්තට වැඩක්ම නැහැ. ඒත් මදි කියලා හිතෙනවා. හරියට පාරමිතාව පුරවපු හැටිය ඇහුවොත් ඒ වුණාට ඕක කිව්වහම එතකොට කියන්නේ මේ ඇත්තු කාලාවකංච කියන ඇත්තු ප්‍රමාණයෙන් කියනවා නම් කෝටි 1000යි, යෝධ පුරුෂ ප්‍රමාණයකින් කියනවා නම් කෝටි 10000යි කියලා කියන්නේ. මේ තථාගතයන් වහන්සේගේ පියවි කාය බලය. එතන බුදුරජාන් වහන්සේ කාලේ හිටපු සාමාන්‍ය අය තමයි පෙරම්පුරල කල්ප ලක්ෂයක් පෙරම්පුරපු ගොඩක් අයගේ බලය තිබිලා තියෙන්නේ ඇත්තු 5 දෙනෙක්ගේ බල. එහෙම නැත්නම් ওই අඟුලිමාල හාමුදුරුවන්ට ඇත්තු 7 දෙනෙක් වගේ බල තිබුණා කියලා කියනවා. විශාකාවට එමත් 5ක බල තිබුණා ජීවක පඬිතුමාට. ඒ වගේ ඇත්තු 5 7 ඒ වගේ තමයි තිබිලා තියෙන්නේ. නැතු මේ කෝටි 1000ක් කියන එක කිට්ටු වෙන්නේ නැහැ නේද? බුදුරජාන් වහන්සේ ඒකයි දැන් කියන්නේ දැන්. බුදුරජාන් වහන්සේගේ කාය බලය මේ ඥාන බලය. මේ ඥාන බලයෙන් ප්‍රමාණයක් මේ කිව්වේ කියලා කියන්නේ. එතකොට දැන් ඒ කාය බලය කිව්වහම කාටද හරියටම විශ්වාස කරන්න පුළුවන්? පොඩ්ඩක් හරි සැක හිතනවා එච්චරම කිව්වට නැතුව ඇති කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ කියන එක. ඒක හැබැයි හරියටම තේරෙනවා මේ උන්වහන්සේ පෙරම්පුරප හැටි හරියට ඇහුවොත්. අපි අහලා තියෙන ටිකයි මේ ධර්මය ඉගෙන ගන්න එකේ වාසියක් තමයි මේ සැක දුරු වෙනවා. මාර්ගය පැහැදිලි වෙනවා. තියෙන කෙලෙස් නැති වෙනවා. තමන්ගේ කුසල් ටික ටික ඉස්මතු වෙලා උඩට එනවා. මේ ධර්මයේ තියෙන මේ නිවනට යොමු කරන ශක්තිය නියානික කියලා කියන්නේ. එන නිවනට තල්ලු කරන මේ ධර්මය නිවනට අදින. ඒ ධර්මයේ තියෙන බලය තමයි බුදුරජාන් වහන්සේගේ වචන තියෙන ශක්තිය. මම මේ පාලිය කිව්වෙත් ඒකයි. මේක සිංහලෙන් කිව්වනම් මේ තරම් මං හිතන්නේ මට නම් පාලි තේරෙනව වෙනස්. සිංහල තේරෙනට වැඩි. ඒ කියන්නේ දැන් ආසබන් තානම් පටිජානාති කියන එකයි ශ්‍රේෂ්ඨ ස්ථානෙට පැමුණා කියන එකයි මට ආහාර දෙහිකට තේරෙන්නේ. මට ඒක බලන්න කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ මොකද ශ්‍රේෂ්ඨ ස්ථානෙට පැමුණා කියන එක අපේ වෙන උදාහරණවල අපි අහලා තියෙනවා ඒක. මෙයා ශ්‍රේෂ්ඨයි. මෙයා ශ්‍රේෂ්ඨයි කියලා අපි ශ්‍රේෂ්ඨ නැති පුද්ගලයන්ට ඒක ඇඟිලි දික් කරලා කියනවා. ඒ හින්දා මේ ශ්‍රේෂ්ඨ කියන එක අපි දන්නවා අඩුයි. නිකන් වෙන කෙනෙකුට සමාන ගතියකට නිකන් බුදුරජාන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් කියලා සමහරු කියලා තියෙන එක හින්දා වෙන්නේ.
ධම්මේ පුඤ්ඤං ආසවක්ඛා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. යන්න පින් අනුමෝදන් කරන්නේ ආකාසද්ධා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසද්ධා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසද්ධා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතාමන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතාමන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතාමන්තු ඥාතයෝ. සාදු සාදු සාදු.